ලංකාවේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
අපි සාමාන්‍ය මිනිසෙයින් විදිහට ජීවත් වෙන මේ ජීවිතයේදී අපි ලැබෙන ලොකුම ධනය සහ ලාභය තමයි නිරෝගීකම. බුදුදහමේ සඳහන් වෙනවා ආරෝග්‍ය පරමාලාභ නිරෝගීකම උතුම්ම ලාභයයි. නමුත් අපි දන්නවා අපි මේ ගත කරන ජීවිතයේ සෑම දවසකම අපිට නිරෝගීමත්ව සිටීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි ලෙඩ වෙනවා, අපි එක්තැන් වෙන අවස්ථා තියෙනවා, අපි හදිසි අනතුරු වලට මූණ පානවා. ඉතින් මේ අවස්ථාවලදී අපිට උපකාර අවශ්‍ය වෙනවා. ශ්‍රී ලාංකිකයන් නම් අපි දන්නවා අපි අපේ මව්බිම ලංකාවේදී ජනතා බදු මුදලින් නඩත්තු වෙන රජයේ වෛද්‍ය සේවාවෙන් අපි ඒ සේවාවන් ලබා ගන්නවා. නමුත් ලංකාවේ දැනට තියෙන මේ ආර්ථික තත්ත්වයත් එක්ක රාජ්‍ය සේවාවන් මගින් ලබා දෙන මේ මහජන සෞඛ්‍ය සේවාව සඳහා විශාල අවශ්‍යතා තියෙනවා. ඉතින් ඒ සඳහා පෙරමුණ අරගෙන ක්‍රියා කරන රජයේ පිළිගත් පුණ්‍යායතනයක් තමයි රෝහල් සේවා මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ස්වාමින් වහන්සේ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති ස්වාමින් වහන්සේ මේ දිනවල ඔස්ට්‍රේලියාවට වැඩම කළා සිටින්නේ. ඉතින් අපි කල්පනා කළා මේ රජයේ පිළිගත් පුණ්‍ය ආයතනයක් වෙන රෝහල් සේවා මණ්ඩලය මගින් මොන වගේ සේවාවක්ද සිදුවන්නේ. ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ අපි දන්නවා ඉතාමත්ම කැමැත්තෙන් සිටින්නේ ලංකාවට උදව් උපකාර කරන්න විවිධ ස්වරූපෙන් එසේ කරන බොහෝ පිරිසක් මෙහි සිටිනවා. එවැනි අයට කොහොමද මේ රෝහල් සේවා මණ්ඩලයත් එක්ක සම්බන්ධ වෙලා ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට උපකාර කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියලා. ඉතින් අපි මේ අවස්ථාවේදී බොහොම ගෞරවපූර්වක පිළිගන්නවා SBS සිංහල සේවයට ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්සේ.
හැම දිනාටම තෙරුවන් සරණයි. විශේෂයෙන් අද ගොඩාක් සතුටු වෙනවා මේ ආපු කෙටි කාලය තුළදී ඔබව දැනුවත් කරන්නට SBS සිංහල සේවය. අපි දිලුක්සිනෝ මහත්මිය දැන් වෙලාවිලා ඉන්න මෙතනට අපි බොහොම සතුටු වෙනවා අපිව සම්බන්ධ කරගෙන ඔබට පුළුවන් දායකත්වය ලංකාව වෙනුවෙන් ලබා දෙන්න ගන්න උත්සාහය පිළිබඳව.
ස්වාමින් වහන්සේ, අපිට ආරංචි වුණා බොහන්සේ ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ ප්‍රාන්ත කීපයකම සංචාරයක නියලිලයි දැන් මේ අවසන් වතාවට වික්ටෝරියා ප්‍රාන්තයට ඇවිල්ලා ඉන්නේ කියලා. ක්වීන්ස්ලන්තේ බ්‍රිස්බේන් නුවර ඔබ වහන්සේ සංචාරය කළා, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් නුවර, එතකොට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් නුවර, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර, මේ හැම එකකම සංචාරය කළා. අපේ ශ්‍රී ලාංකික පිරිස් හමු වෙලා තමයි දැන් වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවරට සපත් වෙලා සිටින්නේ. ඔබ වහන්සේ දැන් සිටින්නේ බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරස්ථානයේ. ඉතින් SBS සිංහල සේවය නියෝජනය කරමින් මම දැන් එතනට ඇවිල්ලා තමයි ඔබ වහන්සේව හමුවන්නේ. ස්වාමින් වහන්සේ, දැන් මේ අපි මුලින් පැහැදිලි කරගැනීමක් කරගනිමුද රෝහල් සේවා මණ්ඩලයේ කාර්යභාරය පිළිබඳව?
රෝහල් සේවා මණ්ඩලේ පටන් ගන්න ඇත්තරම රෝහලේ ඉන්න අහිංසක මිනිසුන්ට ආගමික වශයෙන් කරන්න ඕන කරන ආධ්‍යාත්මික සුවය සලසා දෙන එක තමයි ප්‍රධාන අරමුණ. ඒ ආධ්‍යාත්මික සුවයෙන් පමණක් ලෙඩ සුවපත් වෙන්නේ නැති හින්දා අපේ පරමපෝජනීය මඩිහේ මහානායක හාමුදුරුවෝ පන්විලි පස්සෙලක හාමුදුරුවෝ එකතු වෙලා ලෙඩ උන්ට බෙහෙත් අරන් දෙන පොඩි වැඩපිළිවෙලක් පටන් ගත්තා 1970 දශකේ. නමුත් අද වෙනකොට ස්පිරිතාලේ ලොකු වෙලා ලෙඩ වැඩි වෙලා එන්න එන්න ප්‍රශ්නත් වැඩි වෙලා ආර්ථිකයත් වැටිලා දැන් ලංකාව බොහොම හිරවල ඉන්න වෙලාව. ඒ නිසා අපි ඒක ව්‍යාප්ත කරලා අපි ජාතික රෝහල රෝගීන්ට අවශ්‍ය කරන පරීක්ෂණ වල ඕන කරන වියදම් වල දෙන එක, රෝහල නැති බෙහෙතක් දෙනවා අපි කරන් දෙන එක, රෝගීන් රෝද පුටු කිහිලිකරු සමහරට ටිකට් කපල ගෙදර යන සල්ලි නැත්නම් මුදල් ටිකක් වල දෙන එක ආදී විවිධ ක්ෂේත්‍රය වලින් සහ දෛනිකව අවශ්‍ය කරන රෝගීන් ඕන කරන සීනි පිටි තේ කුල සබන් කෑල්ල ඉඳලා හැම දෙයක්ම අපිට අපිට ලබා දෙන්න. මොකද මේ මීට කලින් ලංකාවේ සෞඛ්‍ය පද්ධතියෙන් රටේ වැසියෝ 50%-55% තමයි පාවිච්චි කරේ මීට ආර්ථික වැටෙන කලින්. මේ වර්තමානය වෙනකොට 80% රජයේ සෞඛ්‍ය පද්ධතිය පාවිච්චි කරනවා. ඒතර ඒ පර ආණ්ඩුවට දරන්න බැරි බව අපිට පේනවා. මිනිස්සු කියන්න පුළුවන් ආණ්ඩුව අනවශ්‍ය වේදන් වැඩි, පාටි වැඩි, ප්‍රශ්න ඒක මිනිස්සුන් කතන්දරයක්. මොකද මම හිතන්නේ ලංකාවේ ඉපදිච්ච අපි ලංකාව ආදරය කරන අප කාගවත් දොස් හොයා ඉන්නවට වඩා තමන්ට පුළුවන් දෙයක් ලංකාවෙන් කරන්න පුළුවන් නම් හොඳයි කියන අදහසින් තමයි අපි ඇවිල්ලා මේ රෝගීන්ට රෝගී සත්කාරයට ඕන කරන දෛනික අවශ්‍යතා සපයන එක, බෙහෙත් තරම් දෙන එක, ඊට අතිරේක රෝගීන්ට ඕන කරන රෝද ප්‍රසම ආදී ආහාර දෙන එක සහ විශේෂයෙන්ම මහා රෝහල වල මධ්‍යම ආණ්ඩුවෙන් පාලන ලොකු රෝහල් වල සහ ග්‍රාමීය රෝහල් වල තියෙන දැඩි අවශ්‍යතා අපි හඳුනාගෙන තියෙනවා. අපිට ඉල්ලීම් තිබුණා 500 ගන්නක් ලංකාවේ රෝහල් තියෙන්නේ 916යි. මම දැන් මේ වෙන රෝහල් 390කට ගිහිලා තියෙනවා, උදව් කරලා තියෙනවා. යන යන හැමතැනම බඩු නැහැ, ඇඳන් නැහැ. ග්‍රාමීය රෝහලට ගියාම E2 එකටවත් ඉලෙක්ට්‍රික් බෙඩ් එකක් නැති රෝහල් ලංකාවේ තියෙනවා. ඒ වගේම ගොඩාක් ප්‍රශ්න අපි හඳුනාගත්තා ලංකාව පුරා යද්දී. ඒ නිසා තමයි රෝහල් සේවා මණ්ඩලයේ රෝගීන්ට උදව් කිරීම එක පැත්තකින් යනවා, ආධ්‍යාත්මික අවශ්‍ය කරන සහයෝගයක් ලබා දෙන්න පුළුවන් නම් ඒක ඒකත් ස්වාමීන් වහන්සේලාත් එක්ක තුල කරනවා. ඊට වඩා මම හිතන අපි රටේ හඳුනාගත්ත ලොකුම ප්‍රශ්න තමයි රටේ රෝහල්වල වෛද්‍ය උපකරණ නැහැ, දන් නැහැ, රෝගීන්ට ඕන උපකරණ නැහැ, වෛද්‍යරුන්ට ඕන කරන ආම්පන්න නැහැ. මම හිතන්නේ අපිට පුළුවන් විදිහට ඒවා එකතු කරගෙන ලංකාව රජයෙන් කරන දේ කරපු දෙන් පුරවැසියන් හැටියට අපිත් ලංකාව ඉපදිච්ච හැටියට අපි නිදහස් සෞඛ්‍යයෙන් නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජනය ගත්ත පිරිසක් හැටියට රට මොන හරි කරන්න හිතලා තමයි ආවේ.
ඔව්, ඇත්තටම ඔස්ට්‍රේලියාවේ සිට මේ සාකච්ඡාවට සම්බන්ධන ඔබ බොහෝ දෙනෙක් ලංකාවේ ජනතා බදු මුදලින් නඩත්තු වන ඒ පොදු සේවා පරිහරණය කරලා මේ රටට පැමිණුණු අයවලුන් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, මේ බොහෝ දේවල්. දැන් හාමුදුරනේ, දැන් යම් කිසි කෙනෙකුට මේ පුණ්‍ය කටයුතු වලට සම්බන්ධ වීමේදී විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ තියෙන නීති පද්ධතියත් එක්ක බැලුවාම බොහෝ දිනකට ගැටලුවක් ඇති වෙනවා. දැන් උදාහරණයක් විදිහට රෝහල් සේවා මණ්ඩලය රජයේ පිළිගත්ත පුණ්‍යායතනයක්. එතකොට මේවටත් බදු වලට යටත්ද? එතකොට මේවා කොහොමද නඩත්තු වෙන්නේ කියලා ඔබ වහන්සේට ඒ පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
රෝහල් සේවා මණ්ඩලය රජයේ පිළිගත් පුණ්‍යායතනයක් බව ඇත්ත. ලංකාවේ ඉන්න මිනිදායකයන්ට අනුග්‍රහයකින් ආදරයක් දුන්නොත් ඒ අය ටැක්ස් වලින් නිදහස් වෙනවා. හැබැයි අපිට මොන හරි වෛද්‍ය උපකරණ මොන හරි එනවා නම් ඒවට බදු මේ වැදෙන එක වැට් අය කරන එක රජයෙන් කරන. හැබැයි වර්තමානයේ වෙනකොට අපිට ටැක්ස් සියල්ල අයින් කරන වැට් සහ සෙස් බද්ද පමණක් වදිනවා. අනික අපි ගෙන්නන බඩවල ගොඩ අපි අන්න වැලියු කරලා මේක පරිත්‍යාගයක් නිසා ඒවට මුදලක් දාන්න බෑනේ. ඒ නිසා පොඩි මුදලක් තමයි අපි වැලියු කරන්නේ. ඊට සරලන යම් මේ අය කිරීමක් රජයෙන් කරනවා. මං හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බඩු යවනවා නම් ඒක ආණ්ඩුවෙන් විපේව ගන්නවා. රෝහල් සේවා මණ්ඩලයට නමට එවන ඒවා අපි සල්ලි හොයාගෙන රෝහලට බෙදා දෙනවා. රජයේ හරහා බෙදන්න ගියොත් එහෙම අපිට තියෙන ගැටලු ගොඩාක් ඇති වෙනවා. අදාළම තැනට යයිද, අපි බාර දුන්නට පස්සේ ඔවුන් අතරවට පස්සේ ඒවා නිසි තැනට යොමු වේද කියලා කුසකයක් අපිට තියෙනවා. ඒ නිසා රෝහල් සේවා මණ්ඩලය කෙරෙහි විශ්වාසයක් අද රජයේ සෞඛ්‍ය පද්ධතියෙන් සහ රෝහල් වලින් සහ විදේශ රටින් ශ්‍රී ලංකෙන් අපිට ලැබිලා තිබෙනවා. ඒ මගේ කැපීම සහ මැදිහත් වීම නිසා. ඒ නිසා අපි බදු මුදල් හොයාගෙන ඒක ලොකු මුදලක් අපි හිතමු කෝටි 10ක් විතර වටිනා බඩු කන්ටේනරයකට අපි ලක්ෂ 4ක් විතර බදු මුදල් ගෙවල ඒක එළියට ගන්නවා. ඒ වෙනුවෙන් ලංකාවේ අනුග්‍රහයකව ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ නිසා මෙහි රටවල් වල ඉන්න අයට අවශ්‍ය කරන්නේ මෙහි එකතු කරන වෛද්‍ය උපකරණ හෝ වේවා වෙනත් දේවල් හෝ එකතු කරලා ලංකාවට යවන විදම පමණක් හොයාගන්න. එනිසා අපි මේ විදිහට මහන්සි ගත්තොත් මම හිතන්නේ මේකට මුණ දෙන්න පුළුවන් කියලා ඉස්සර
කරනවා. ඔව්, ස්වාමින් වහන්සේ, දැන් අපි දන්නවා ඔබ වහන්සේ මෙවර සංචාරයේදී මේ වෙනකොටත් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 4ක සංචාරය කළා. විවිධ වෛද්‍ය උපකරණ ඒකරාශී කිරීම සඳහා ඒ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා සිටින්නේ. ඊට අමතරව ඔබ වහන්සේ මා දන්නා පරිදි රටවල් 6ක එකතුව කටයුතු කරනවා. ඇමරිකාව, කැනඩාව, ජර්මනිය, බ්‍රිතාන්‍ය, ජපානය සහ ඔස්ට්‍රේලියාව. දැන් මේ වගේ රටවල් වලින් අපි දන්නවා මේ වගේ මේ දියුණු රටවල් වල බොහෝ වෛද්‍ය උපකරණ මේ කැඩිලා ඒකත් නැවතත් යථාතත්වයට පත් කළා ආයිත් පාවිච්චි කරන මේ වගේ වාතාවරණයක් නැහැ. ඉතින් යම් කිසි කාල සීමාවකට උන් ඒ දේවල් පරිහරණය කරනවා. ඊට පස්සේ ඒවා ඉවතලානවා. නමුත් ඒවා තව වසර ගණනාවක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ අවස්ථාව තමයි ඔබවහන්සේලා ඇතුළු මේ කණ්ඩායම ප්‍රයෝජනයට ගන්න මේ ද්‍රව්‍ය එක් රැස් කළ ලංකාවට යවන්න. දැන් අපි ගත්තොත් එහෙම එවැනි වූ පාවිච්චි කරපු උපකරණ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භාවිතයට ගැනීමේදී ලංකාවේ නීතිය කොහොමද බලපාන්නේ?
සාමාන්‍යයෙන් නීතිය තමයි ඇඟට සම්බන්ධ වෙන මැෂින් තියෙනවා. කාඩියක් මොනිටර්ස් වගේ දේවල් සහ ඩයලිසිස් මැෂින් වගේ ටිකක් බරපතල ලොකු උපකරණ වලදී ලංකාවේ ඒජන්ට් කෙනෙක් ඉන්නවා කියලා හොර බලන හදිසි රිපෙයර් එකක් આવත් කරන්න. හැබැයි ඇඳන් ඇතුළු සාමාන්‍ය වෛද්‍ය උපකරණ රෝද පුටු ඇඳන් ට්‍රොලි වලට එහෙම දෙයක් නැහැ. අපිට උනා රෝදයක් අය කරගන්න පුළුවන්. ඒ නිසා නීතියෙන් නම් වෙන්නේ පාවිච්චි කරපු දේවල් ගෙන්නන්න බෑ කියන එක. ඒ වුණාට රටේ තියෙන අවශ්‍යතාවයත් එක්ක පාවිච්චි කරපු වාහන ලංකාවට ගෙන්නන්න පුළුවන් නම් ටික දවසක් පාවිච්චි කරලා ඇඳක් ලංකාවට ගෙන ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වසර 12ක් තිස්සේ අපි ලංකාවට වෛද්‍ය උපකරණ ගෙනියලා තියෙනවා. ඒවා මේ දක්වා රෝහල් වල බෙදාහැරලා තියෙනවා. අද වෙනකල් මට ඒවා එකම ඇඳකින්වත් මේක වැඩ කරන්නේ නැහැ කියලා චෝදනාවක් කියලා නැහැ. වටිනා වෛද්‍ය උපකරණ අවුරුදු 10 15 දැන්ටත් පාවිච්චි කරනවා. මං හිතන්නේ ඒවා ප්‍රමිතියෙන් බොහොම ඉහළයි. රජයෙන් එහෙම ලොකු බාධාවක් අපිට කරන්නේ නැහැ. රටට අවශ්‍ය කරන සම්පත් ඕන නම් අපි ඒවා නිසි විදිහට ඩිප්ලේකන හදලා පිළිවෙලකට ඒවා ඩික්ලෙයා කරලා නැත්නම් ඒවා පෙන්නලා ගෙනියනවා නම් මං හිතන්නේ අපිට ලංකාවේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රටේ නීතියක් තියෙනවා තමයි. ඒ නීතිය තිබුණාට ඒ නීතියේම ඉඩ ලැබිලා තියෙනවා අවශ්‍යතාවයට ඒවා ලංකාවට ගෙනියන්න.
හොඳයි, දැන් මම දැනගන්න කැමතියි මේ ද්‍රව්‍ය එක්රස් කිරීමේ ක්‍රියා පරිපාටිය කොහොමද වෙන්නේ කියලා අපි හැමදෙරණි.
මේ රටේ ගත්තොත් එහෙම සිඩ්නි උදාහරණයක්. සිඩ්නි වල අපිට තිබෙන පහසුකම තමයි රොටරි එකට අයිති කරන ස්ටෝරේජ් හම්බෙලා තියෙනවා. ඒක ඇඩිරේඩ් වලත් තිබෙනවා. පලාති ලැබෙන වෛද්‍ය උපකරණ ඔක්කොම එතෙන්ට යනවා. එතන අපි ලොකු සුහදතාවයක් ගුණාගෙන ඉන්න සිඩ්නිවල ඉන්න අපේ කණ්ඩායම උන්ට කියලා වොලන්ටියර් වැඩ කරලා උදව් කරලා ඒ නිසා අපිට ඒ එතනදී එකතු කරන එක ප්‍රශ්නයක් වෙන්නේ. අපිට ලැබෙන දේවත් එතන ගිහින් තියන්න පුළුවන්. මේ මෙල් මේ වික්ටෝරියා පර්ත් වල සහ බ්‍රිස්බේන් වල පොඩි ස්ටෝරේජ් ප්‍රශ්නයක් තියෙනවා. මෙල්බන් වික්ටෝරියා වල නම් දැන් මේ විහාරස්ථාන සියල්ලම අපිට ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔබ රෝද පුටුවක් හරි පැම්බස් ටිකක් හරි ගෙනර දෙනවා නම් තමන්ගේ පන්සලේ තියාගෙන රෝහල් සේවමණ්ඩලට දැනුම් දෙන්න මම සාකච්ඡා කළා. මම හිතන්නේ මෙල්බර්න් තියෙන හැම විහාරස්ථානයකම මම ගියා පහුගිය දවස් ටික කියලා උන්වහන්සේලා කැමති වුණා ලංකාවේ සෞඛ්‍ය වෙනුවෙන් උදව් කරන්න රෝහල් සේවමණ්ඩලයට ඒ උදව් කරන්න. ඒ නිසා ඒ විහාරස්ථානවල සියලුම දායක දායකවන්ගේ මම ඉල්ලලා සිටිනවා පැම්බස් පැකට් එකක් හරි යමුනොත් ගිහලා රෝහල් සේවමණ්ඩලයට බාර දෙන්න කියලා ඔබ බාර දෙන්න. එතකොට ඒ පන්සල් ඒ වක්කින් බාර ගන්නවා. ඊට අතිරේකව සාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ අපේ පණ්ඩිත හාමුදුරුවෝ විශේෂ ඉඩක් වෙන් කරලා තියෙනවා ඔබට අවශ්‍ය කරන දේවල් ගෙනලා දෙන්න. රොක් බෑන් පන්සලේ අඩි 40 කන්ටේනරයක් තියලා තියෙනවා. ඔබට මොනවාරි ලැබුණොත් ගිහිල්ලා එතන බාර දෙන්න, නැත්නම් අපිට දැනුම් දෙන්න. එතකොට අපේ පිරිසක් ඇවිල්ලා තියෙනම දේවල් අරගෙන ආවේ. ඊට අතිරේක ඔබට පුළුවන් මෙහි ඒජ් කෑ තියෙනවා, රෝහල් වල වැඩ කරන වෛද්‍යරෝ ඉන්නවා, නර්සස්ලා ඉන්නවා, කෑ ආයතන වල ඉන්න අය ඉන්න. ඔබට පුළුවනි තමන්ට පුළුවන් දෙයක් ලබා ගන්න. එක උදාහරණයක් මේ වසරේ අපිට ආරංචි වුණා ඒජ් කෑ 3ක් වහලා අපි බලන්න ගියා. 3ේ තියෙන සියලුම ඇඳන් ඕන දෙයක් අපිට ගන්න කියලා තියෙනවා. අපි රෝහල් සේවා මණ්ඩලයේ කණ්ඩායම ගිහිල්ලා මේ දවස් 3ක් තිස්සේ ඒ වට කියලා ඇඳන් ඉඳලා බිත්ති වල තියෙන හැම දෙයක්ම ගලව දැන් ගොඩ ගහලා තියෙන්නේ. මේ මාසේ අග කන්ටේනර් දෙකක් විතර ඇස්තික ළඟාට යවනවා. ඒ නිසා ඔබට පුළුවන් එක පැත්තකින් උදව් කරන්න පුළුවන් පුළුවන් දේවල් එකතු කරලා විහාරස්ථානවලට ගිහින් දෙන්න. වෛද්‍යවරු දැනුවත් කරලා පුළුවන් ඔබට අවශ්‍ය කරන සම්පත් හොයාගන්න මැෂින් ගොඩක් ડોක්ටර්ස්ලා අපිට හැම හොයලා දෙනා ඉන්නවා. ඔබට පුළුවන් මේ පණිවිඩ වෛද්‍යවරුන්ට යවන්න. වෛද්‍යවරුන්ට තමයි හැකියාව තිබෙන්නේ තමන් වැඩ කරන ආයතනයෙන් මොනව හරි ගන්න පුළුවන් නම් ඕන එක සාකච්ඡා කරලා අපව ප්‍රොෆෙසර් ලිපිලේ කරා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉල්ලි මේ ලිපි ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට තියෙන බරපතල ප්‍රශ්න තියෙන්නේ මේ ලංකාවට යවන්න ඕන මුදල් ටික හොයාගන්න එක. ඔබට පුළුවනි ඇත්තටම මුදලෙන් උදව් කරන්න පුළුවන්, ශ්‍රමයෙන් උදව් කරන්න පුළුවන්. පණිවිඩයේ තව කෙනෙකුට කියන්න පුළුවන් නම් සත්සිතින් කරුණාවෙන් දයාවෙන් මේ ලංකාව ගැන හිතලා ඒකත් අපිට කරන ලොකු උදව්වක්. ඒ නිසා ඕන පැත්තකින් මේකට උදව් කරන්න පුළුවන්, බඩු එකතු කරන්න පුළුවන්, අවශ්‍ය කරන පහසුකම් දැන් වික්ටෝරියාවේ හැම විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා මේ සඳහා සෝදාමලා මෙල ඉන්නවා.
හම්තුරනි, දැන් එතකොට මේ ඒකරාශීකරණ ද්‍රව්‍ය ලංකාවට යවුවට පස්සේ ඒ බෙදා හැරීමේ ක්‍රියාපරිපාටිය රෝහල් ආශ්‍රිතව කොහොමද සිදුවන්නේ?
අපේ ගබඩා තියෙනවා අලුත්ගම සහ කොළඹ, ඒවට ගෙනියලා ඉස්සරම හිතියලා අපි නාවික හමුදාව ඇවිල්ලා අදාළ විෂය දන්නා ඇවිල්ලා ඔක්කොම චෙක් කරලා බලනවා. ඒවා ප්‍රමිතියෙන් යුක්ත නම් රෝගීන්ට පාවිච්චි කරන්න පුළුවන් සුදුසු මට්ටම තියෙන ඒවා වෙන් කරලා ඉල්ලලා තියෙන රෝහල් වලට දැනුම් දෙනවා. දැන් මේ ඇවිල්ලා ඔබට තව තෝරගන්න පුළුවන් කියලා. ඒතර ඕන් ඇවිල්ලා තමන්ට රෝහලට අවශ්‍ය කරන දේවල් අපින් ලබා ගන්න පුළුවන්. ලබා ගන්නකොට අපි කොන්දේසියක් දාලා තියෙනවා. අපි ලබා දෙන හැම වෛද්‍ය උපකරණයකටම තමන්ගේ රෝහලේ තියෙන පරිත්‍යාග ලේඛන පොතේ සටහන් කරලා එහි පිටු අංකයක් ඉන්වෙන්ටරි කරලා ඉන්වෙන්ටරි අංකයක් ඇතුළත් ලිපියක් අපිට ලබා දෙන්න ඕන කියලා. ඒ අපි කරන්නේ මිනිසුන්ගේ විශ්වාසයක් තියෙන ආණ්ඩුවේ තැන් වලට ගියාම හොරගම් කරනවා, වැරදි විදිහට පරිහරණය කරනවා කියලා. ඒක වළක්වාලන්නට රජයත් එක්ක සාකච්ඡා කළා, සෞඛ්‍ය අමාත්‍යාංශයත් සාකච්ඡා කළා. මම හොඳ වැඩිපුරක් හදලා තියෙනවා. එම අපතේ නොයන්න, අවිනාශ නොවෙන්න, විනිවිද භාවයෙන් පෙනෙන්න, ඒ විශ්වාසයේ තහවුරු වෙන්න. ඒත් අපිට කිසිම බාධාවක් නැතුව ඒ දේ මේ අවුරුදු 12 තිස්සේ කරගෙන ආවා. ඒ රෝහල් වලින් ඉතා පිරිසුදුව ඒ සටහන් වාර්තා අපිට එවනවා. ඒ නිසා ඒ බෙදා හැරීම ලංකාවට ගෙනියන තෙක්, අපේ ගබඩාවලට ගෙනියන තෙක් අපි වෙදන් කරලා ගෙනියන්නට ඕන. එතෙන් සිට ලංකා පුරා රෝහල්ට ගෙන යෑම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහනය යොදවල ඒ රෝහල් වලින් කණ්ඩායම ඇවිල්ලා පරීක්ෂා කරලා බලලා වෛද්‍යපකරණ අරගෙන යනවා. ඊට පස්සේ හැම රෝහලට මම පෞද්ගලිකව ගිහිල්ලා ඒක හෑන්ඩ් ඕවර් කරලා පින්තූර ටිකක් අරගෙන ඒ පරිත්‍යාග ශීලින් දෙවල ඒ විශ්වාසය තහවුරු කරන්න මම මැද හතර ඉන්නවා.
විශාල ක්‍රියාදාමයක් මේ යටතේ සිදුවන වගේ අපිට පැහැදිලි. SBS සිංහල සේවෙන් දැන් අපි මේ කතා බහ කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ රජයේ පිළිගත් පුණ්‍ය ආයතනයක් වන රෝහල් සේවා මණ්ඩලය මගින් ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල් වලට සහ රෝගීන් හට සිදුවන සේවය පිළිබඳව අපි මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා සිටින්නේ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති ස්වාමින් වහන්සේ, රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ස්වාමින් වහන්සේ විදියට. හාමුදුරනි, දැන් මේසා විශාල සේවාවක් සිදු කරගෙන යාමේදී ඔබ වහන්සේ වරින් වර ඔස්ට්‍රේලියාවටත් වැඩම කරනවා, විවිධ ප්‍රාන්තවල සංචාරය කරනවා. මා අර කලින් සඳහන් කරපු ආකාරයකට ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 6ක ශ්‍රී ලාංකීයන් සමගින් කටයුතු කරනවා මේ ද්‍රව්‍ය ඒකරාශී කිරීමේදී. මේ සේවය පවත්වාගෙන යාමේදී ගැටලු විදිහට ඔබ වහන්සේට මොනවද මුණ පාන්නට සිද්ධ වෙලා තියෙන්නේ? කොහොමද අපේ ලාංකිකයන්ට ගැටලු නිරාකරණය කරන්න උපකාරී වන්නට පුළුවන්කමක්
තියෙන්නේ? ගැටලු දෙපැත්තකින් මම දකිනවා. එකක් තමයි විදේශීය රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් දැනුවත් වීම මදි. බොහෝ දෙනෙක් අහනකොට කියන අපි දන්නව නම් අපි උදව් කරනවා කියලා කියනවා. ඒ නිසා එකම ගැටලුවක් තමයි පණවිඩේ එළියට යන්නේ නැහැ. ඒක තමයි විශ්තන ගන්න ඕන පළවෙනි ප්‍රශ්නයක්. මේ ඔබ මේ SPS සිංහල සේවයෙන් මේ ඔබ දක්වන්නේ ඒ ගැටලුවට එක විසඳුමක් කියලා මම දකිනවා. ඊට අතිරේකව මේ රටේ පාසල් වල ආදිසි සංගම් තියෙනවා. විවිධ සිංහල සංවිධාන තිබෙනවා. ඒ විතරනේ දෙමළ මුස්ලිම් සියලු ප්‍රජාවගෙන් මායිලා සිටිනවා. අපි මේ රහියන ඇඳක ඉන්නේ ලේ දෙමළද සිංහලද අපි දන්නේ නැහැ. මම දැන් උතුරේ ගත්තොත් උදාහරණයට උතුරේ තියෙන ස්පිතාල 85ක් මම 36කට වෛද්‍ය උපකරණ දීලා තියෙනවා. ඒ නිසා මේක දෙමළද මුස්ලිම්ද ප්‍රශ්නයක් නෑ. අපි ඔක්කොම එක ජාතියක් හැටියට ඔක්කොම ලෙඩ වෙන ඔක්කොම මැරෙනවට මැරෙනවා. ඒ නිසා මේ රටේ ඉන්න සියලුම ජාතීන්ගෙන් මායිලා සිටින ඔබ එකතු වෙන්න. එකතු වෙලා මේ වැඩසටහන ඊළඟ බාධකයේ තියෙන ඔබ ළඟට මේ පණිවිඩය යවන එක, ඊළඟ තියෙන ගැටලුව මේ රටේ තියෙන මුදල් හොයාගන්න එක සහ මේවා ලංකාවට එවන්න සමහරවිට පටවන්න ගියම තියෙන මානව සම්පත් හොයාගන්න එක. ඔබේ ශ්‍රමය ඔබට සල්ලි නැති වෙන්න පුළුවන්. ඔබේ ශ්‍රමය ලබා දෙන්න පුළුවන් නම් අපි මෙහි තියෙන ගැටලු ගොඩාක් निराකරණය වෙනවා. සමහරලාට එක රෝහලකින් කියනවා අපේ මැෂින් එකක් තියෙනවා ගිහින් අසවල් ගබඩාවට ගිහින් දාන්න කියලා. ඔබේ වාහනේ පාවිච්චි කරන්න පුළුවන් නම් ගිහිල්ලා ඒ රෝහලින් ඒ උපකරණ අරන් ගිහිල්ලා ඔබේ ගෙදර ගරාජ් එකේ හැරයි නිදහන ඉඳලා ලංකාව ගැන හිතර ගිහින් දෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු ගොඩකට ඔබට මෙහි පැත්තෙන් විසඳන්න පුළුවන්. ලංකාවේ පැත්තේ තියෙන ගැටලු ඒ අභියෝග මාංශයල බාර ගන්න. මොකද අපි දන්නවා අපි වැඩ කරන රාජ්‍ය ආයතනයක් එක්ක සමහර ලිපිලේඛන අනුමත කරන්න ගියාම අපි හරියට ගැටෙනවා. ඒ නිසා ලංකාවේ රාජ්‍ය ආයතනයකට ඩොනේෂන් එකක් දෙන හරි අමාරුයි. හැබැයි බලෙන් හරි අපි කරන්න ඕන. හේතුව මේක අපේ ජාතික ප්‍රශ්නයක්. දේශපාලනඥයෝ ආජ් නිලධාරීන් කාලෙන් කාලට මාරුවේ. නමුත් රටේ හැමදාම මිනිස්සු ලංකාවේ ඉන්නවා. ඒ නිසා ඒ තියෙන බාධක මෙහි රටේ කිව්වයි කියලා ඒ බාධක වලට විසඳුමක් නැහැ. ඔබ දැනුවත් වෙන්න ඕන නම් තියෙන බාධකේ තමයි අංක 1 ඩොනේෂන් වලට වැට් ගහන එක. වැට් කියලා කියන්නේ ආදායම් මත ගෙවන බද්දක්. ඒතර අපි අරන් යන්නේ නොමිලේනම් ගිහින් දෙන්නෙත් නොමිලේනම් මේකට වැට් ගහන එක අපේ රාජ්‍යයේ ඔබට පුළුවන් මේ පණවිඩේ අහනවා නම් ඔබේ නෑදෑය ඇමතිවරු වෙන්න පුළුවන් ඔබේ නෑදෑය රාජ්‍ය නායකයෝ ඉන්න පුළුවන් අහන්න ඔබ කතා කළායි මේ පරිත්‍යාග වලට මෙහෙම වැට් ගහන්නේ අය කෙනෙක් ඒක ඔබට කරන්න පුළුවන් නම් කරන්න හැබැයි එහෙම කියලා අපි මේක නිහඬ වෙන්න හොඳ නෑ අපි ලංකාවට ගෙනියන්න පුළුවන් දේවල් ගෙනියන්නට ඕන ඊළඟ තියෙන බාධකේ ලංකාවේදී මේවා අපිට මෙහෙන් කන්ටේනරයක් ලංකාවට යවුවාම හරියට මාසයක් යනවා ලංකාවට යන්න ඒ මාසය ඇතුළත අපි ලිපිලේඛන සියල්ල හදා ගන්නට ඕන. ඒකට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවශ්‍ය නිර්දේශ ගන්න ඕන. ඖෂධ නියාමන අධිකාරියෙන් නිර්දේශ ගන්න ඕන. එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කන්ට්‍රෝලර් එකෙන් ලයිසන් ගන්නවට ලයිසන් ගන්නට ඕන. ඒ ડોකියුමන්ට් ඔක්කොම කරන්න ගියාම අපි දන්නවා එක දවසෙන් කළා දෙන්නේ නැහැ. සමහරට සති දෙක තුන අදිනවා. එක අනුමත කරන්න පවා මාසයක් බලන් ඉන්න අවස්ථා තියෙනවා. අපිට බැරුණොත් පත්‍රවලට කියලා හරි කමන්නේ නැහැ. එකයි ගහලා අවසලා කොහොම හරි අනුමැතිය ලබාගෙන අපි ගොඩක් ගැටෙනවා තමයි. මේවා ගැන හිතලා අපි මේ කල් දැම්මොත් කවදාත් මේ වැඩේ කරන්නේ නැහැ. ඒවා බාධක වුණාට අපිට ලොකු බාධක නෙමෙයි. මොකද ගිය අවුරුද්දේ අපි කන්ටේනර් අඩි 40 කන්ටේනර් 48ක් ක්‍රිය කළා තියෙනවා. ඒවා රෝහල් 80 ගන්නක බෙදර ගිහලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ දැන් මට ඒවා එකක්වත් බාධාව කියලා. ඒ නිසා ඔබ කලබල වෙන්න ඕනෙත් නැහැ මේ රටේ ඉන්න අය. මෙහි අය සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි මම යන හැමතැනම අපි ගොඩාක් ලංකාවට උදව් කළා. ඊයවට කිසිම වார்த்தාවක් නැහැ. ගිහම ඇගෙීමක් නැහැ. ඒව චෝදනා හැම තැනම මට කිව්ව මෙසර ගියම හැම ප්‍රාන්තිකම ඔබට කියන්නේ ඒ චෝදනාව ඉදිරියට අපෙත් එක වැඩ කරද්දී වෙලබෙන්නේ නැහැ. හේතුව මම ඔබට සියලු වාර්තා සපයනවා. බෙදුවේ කොහාටද? ඡායාරූප වලින් සමහර මාධ්‍ය ආයතන වල තියෙන මේ නිවුස් වලට දාලා ඊළඟට ඔබට අවශ්‍ය කරන ලිපිලේඛන වලින් ස්තුති ලියුම් වලින් ඔබට අවශ්‍ය කරන ඔබේ වැඩ කරගෙන යන මේ පැත්තට ඕන කරන අය සතුරු කරන්න පරිත්‍යාග කරපයි සතුරු කරන්න ඕන අවශ්‍ය ටික මම එහෙන් කරලා දෙනවා. මම ලංකාවේ ඉන්න හින්දා රෝහල් සේවා මණ්ඩල ලංකාවේ තිබෙන නිසා ඔබට මේ හින්දා ලංකාවේ ගැටලු ගැන හිතන්න දෙයක් නැහැ. අපි එකතු වෙනවා ඔබ වෙනුවෙන්.
හාමුදුරනේ දැන් මේ යැවෙන ද්‍රව්‍ය විවිධ පළාත්වලට බෙදා හැරුවට පස්සේ එහි ප්‍රගතිය පිළිබඳව සලකා බැලීමක් සිද්ධ වෙනවද?
අනිවාර්යයෙන්ම. මොකද අපිට ඒක පැත්තකින් අපිට ඒවරි ඉන්වෙන්ටරි කීමත් එක්ක අපි තොරතුරු හොයලා බලනවා. ඊට අතිරේක ඔවුන් නිතර නිතර අපිට කතා කරලා වෛද්‍යපක නැවත ඉල්ලනවානේ. අපි නැවත දෙවෙනි මතාවට උදව් කරන්නේ අපි අර කියන ලිපිලේඛන හරියට සකස දෙනවා නම් විතරයි. හැබැයි අපිට මේ දක්වා අපි දුන්නේ කිසිම වෛද්‍යපකරණයක් අපිට එහෙම ප්‍රශ්නයක් කියලා අපිට දැනුම් දෙලා නැහැ. ඒ හැමතැනකම අපිට කියලා තියෙනවා මේක අයින් කරන ඕන අපිට දැනුම් දෙන්න, අපි රිපෙයාර කරන්න ඕන, අපි හදලා දෙනවා කියලා කියලා තියෙනවා. අඩුපාඩු වංකුනොත් අපි ඒවා ඒ සඳහා උපකරණ පිටරටින් ගෙනලා දෙනවා කියලා තියෙනවා. අපිට සාමාන්‍යයෙන් මේ රටවල් වල එන දේවල් දීර්ඝකාලීන හොඳ ශක්තිමත් වෙන දේවල් නිසා අපිට දැනට බාධා වෙනවා. හැබැයි පසුවිපරම හැටියට අපි නිතර අර ඉන්වෙන්ටරි කිරීමත් එක්කම ඒ තොරතුරු සොයා බැලීම සහ ඒ ඇත්ත එක්ක නිතර සම්බන්ධකම් අපි කරගෙන යන හින්දා වෛද්‍ය උපකරණ තව තවත් ඕන්න අපින් ඉල්ලන හින්දා ඕන්න අපිත් එක්ක සම්බන්ධතාවය දිගට පවත්වාගෙන යනවා.
දැන් එතකොට රෝහල් සේවා මණ්ඩලයේ මේ තාක් මේ වසර 12ක වගේ කාලයක් තිස්සේ මේ සිදු කරන සේවාවේ ප්‍රතිඵලය පිළිබඳව එහි අධ්‍යක්ෂ ස්වාමින් වහන්සේ විදිහට ඔබ වහන්සේගේ අදහස දැනගන්න කැමතියි.
හරියම හොඳ ප්‍රශ්නයක්. එහේ මොකද අපි දර්ශන මොකද අපිට මේ රටේ අය මේ සතුට භුක්ති විඳින්නට ඕනේ. මොකද අපි ලංකා පුරාම ඇවිදින අය රබර් හිතන ඇති ලංකාවේ සිටීමේ සියලුම් පළාත් ආවරණය වෙන රෝහල් 390කට මම ගිහිලා තියෙනවා. ඒ අහිංසක මිනිසුන්ගේ ඇස් දැක්කහම අහිංසක රෝගීන් විඳින දුක දැක්කහම සමහර රෝහල් වලට යනකොට රෝගීන් බිමින් හැටි දැක්කහම එතන ජාතික රෝහල ගත්තත් මේ මොහොතේ ලිඩු බිම ඉන්නවා. ඒ කියන්නේ ඇඳන් නැහැ. ලංකාවේ තියෙන ඇඳන් සංඛ්‍යාව 89,000ක් පමණ ඇඳන් තියෙනවා. තම මම මේ අවුරුදු 12ටම ගෙනියලා තියෙන 7000යි. මම දන්නේ හිට ලංකාවේ ඉලෙක්ට්‍රික් බෙඩ්ස් ඕන නම් 35,000ක් ඇති ඔක්කොම. ඉතිරි ඔක්කොම තාම පරණ ඇඳන්. එහි මේ ගෙනෙන ට්‍රොලි ඉතාම අපහසුවෙන් ඇරයන් ට්‍රොලි තියෙන්නේ. අමාරු රෝගීන් පවා ගෙනියන්නේ ගැස්සෙන ට්‍රොලි වල. මේ ස්ට්‍රෙචර්ස් වගේ මේ රටේ තියෙනවා නිකන් හරියම පහසුකම් තියෙන ට්‍රොලි තියෙනවා. ඒ තැන්වල ඒවා පරිහරණය කරන ඡායරූප අපිට එවනවා. සමහර වෙලාවට මම බලන් ඉද්දී ඒ අපි දුන්න ට්‍රොලි වලම රෝගීන් එහෙම ගෙනියන අපි හැට දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා අපි දැක්කම අපි හිතනවා අපි කොච්චර පින්වන්තද කියලා. මොකද අපිට කරන්න පුළුවන් කොච්චර දේවල් දෙනවා. මම හාඳුර කෙනෙක්, පාලි සංස්කෘතිය ගත්ත කෙනෙක්, මම ධර්මය ඉගෙන ගත්ත කෙනෙක්. නමුත් මම ක්ෂේත්‍රයේ ගිහිල්ලාද වෛද්‍ය උපකරණ ලංකාවට හොයාගෙන යනවා. ඒ සඳහා දැන් ගොඩාක් පිරිසන්විධාන වෙනවා. ලංකාවේ මිනිස්සු ගොඩාක් දුක් විඳිනවා. එක උදාහරණයක් මම කියන්නම්. මම ගියා ළඟදි වැලිමඩ වැවේගම කියන රෝහලට. වැලිමඩ කියලා කියන්නේ බදුල දිස්ත්‍රික්කයේ ජනගහණයෙන් 25% පරිහරණය කරන මහ රෝහල වැලිමඩ රෝහලයි. පරිවාර ප්‍රාදේශීය රෝහල් තිබෙනවා තව 12ක් 13ක්. එක රෝහලකවත් බබාලා හම්බෙන ප්‍රසූතිකාගාර නැහැ. ඒ සියලුම ගම් ළමයි මිනිස්සු අම්මලා එන්නෝනේ වැලිමඩ රෝහලට. මාසිකට ඩෙලිවරි වෙනවා 300කට වඩා. සිතාසුව පහසු එකම ඩෙලිවරි බෙඩ්යක් අත රෝහලේ නැහැ. ඒක තමයි අපි ඇත්ත තත්ත්වය. ඉතින් මම ගිහින් බලන්න ගියා. එඳ අර වැවේගම රෝහලට යනකොට ඒ ගමේ එතන ඉඳලා කිලෝමීටර් 35ක් යන්න ඕනේ වැලිමඩට. රෝහලේ ඉඳලා තව ගමේ කෙළවරට තව හැතැම් 15ක් යන්න ඕන. හරියට පාරක් නැහැ. දුක් විඳගෙන ඉන්න මිනිස්සුන්ට ඉන්න වාට්ටුවක් නැහැ වැවේගම රෝහලේ. පුංචි කාමර හතරක ඇඳන් හතරක් දාන වෛද්‍යරු අසීමිත දුක් විඳිනවා තමන්ගේ රෝගියාව වැලිමඩට යවන්න තියෙන අගහිකම් හින්දා. ඉතින් මේ වෙලාවේ මම මේ උනන්දු කළා ඔබ එය ඇත්තන්න පුළුවන් නම් බිල්ඩින් හදාගන්න මම සියලු වෛද්‍ය කරන හොයලා දෙන්නම් කියලා. මේ මොහොතේ ගමේ මිනිස්සු කතර ස්පිතාලේ හදනවා. ඒකට කොහෙන් ආධාර හොයාගෙනද මන්ද හැමදාම ශ්‍රමදාන වලින් වල වැඩ කරනවා. ඒකනේ අපි දකින්නේ මිනිසුන්ට ඕන නැති පෙර මිනිසුන්ට ඕන නැගිටින්න ඕන අපේ රට ලස්සෙන් නාස අපි මිනිස්සු. තව එක් කාරණාවක් අපිට දැනෙනවා කියනවා මම මහනුවර ස්පිතාලේ ගිහිල්ලා කියලා උදව්වක් කිල්ලා මම ඉපදිච්ච රෝහල හින්දා මොනවද මගෙන් කෙරෙන්න ඕන කියලා. ඉපදිච්ච රෝහල නිසා මම ඔබ වහන්සේට පෙන්නන්නම් කිව්වා ලේබර් රූම් එක ගිහිල්ලා ඔබ වහන්සේ ඉපදුනේ උතෙන්න කියලා. මම අපි ගෙදරට අම්මට කතා කරාම කිව්වා අපි පවුලේ 9 දෙනෙක්ගෙන් 6 දෙනෙක් ඉපදිලා තියෙන්නේ ඒ ලේබර් රූම් එකේ. 1956න් පස්සේ ඇඳක් අලුතින් දාලා නැහැ. ඒ ඇඳන් වල නිකම්ම යකට ඇඳකට උඩින් ලණුවක් දාලා වලල්ලක් දාලා දෙනවා. අම්ම කකුල අමාරු දරුවේ ප්‍රසූත කරනකොට අමාරු අම්මලාගේ කකුල අර කම්බි රෝල්ට තමයි රවුම් රවුම්ට තමයි දාන්නේ. මේක තමයි ලංකාවේ ඇත්ත తත්වය. ඒක දැක්කට පස්සේ මට පුදුම දුකක් ඇති වුණා. මම ඊට පස්සේ මහන්සි වෙලා මම ඇඳන් 10ක් දාලා ඒ ලේබර් රූම් එක හදලා දුන්නා. ඊට පස්සේ එතන ලේබර් රූම් 3ක් තියෙනවා. තව ඉතිරි 2 හදන්න තියෙනවා. මම හිතන් හිටියා කොළඹ කාසල් එක කියලා කියන්නේ ලංකාවේ ජාතික රෝහල වගේ අම්මලාට. ඒ ගිහින් බැලුවාම මම මහනුවරට දුන්නා වගේ ප්‍රසූතිකාගාරය ඇඳන් එකක්වත් කාසල් එකේ නෑ. මේක තමයි කොළඹ කාසල් රෝහලේ தත්ත්වය. හැබැයි අරිට වඩා චුට්ටක් හොඳ ඇඳන් තියෙන නමුත් අපි ওই හිතන මේ රටේ ඔබ දකින අම්මලාට පහසෙන් දරු ප්‍රසූතියක් වෙන ඇඳන් කාසල් එකේ තිබුණෙත් නෑ. අපි එතන දැන් ඇඳන් 20ක් ගිහලා දැම්මා. මට මතක වෛද්‍යරු කියන හරියට බර කරත්තෙන් ගියා අපිට බෙන්ස් කාර් එකක් හම්ුණා වගේ කියලා ඒක විශේෂඥ වෛද්‍යරෙක් කිව්වා. ඒ අම්මා කෙනෙකුට අර පරණ ඇඳක සමහරට අමාරු අම්මා කෙනෙකුට 9 දිනක් 10 දිනක් එකතු වෙනවා දරු ප්‍රසූතියකදී. මේ රටවල් වලින් අරන් යන ඇඳක වෛද්‍යරය තව එක්කෙනෙක් හිටියම ඇති සියලු පහසුකම් ඇඳේ අම්මට තියෙනවා. මට මහනුවර රෝහලෙන් කිව්වා මේ වෙනකොට සීසකරණ එක 30%කින් අඩු වෙලා කියලා. ඔබ හිතන්න මේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඉඳලා ලංකාව ගැන හිතන්න, අපි උපන් ගම ගැන හිතන්න, ඔබේ අම්මලා නෑදෑයෝ සහෝදරයෝ අර වගේ ඇඳක දුක් විඳිනවා ඇති. මට මම මේ වෙනකොට ඩිලිවරි බෙඩ්ස් 150ක් ලංකාවට ගෙනියලා තියෙනවා. ස්පිරිතාලේ 16ක ලේබර් රූම් හදලා තියෙනවා. තව ඒ වගේ 100 ගණක් හදන්න තියෙනවා. අපි ඔබට හිතෙන්න පුළුවන් ලංකාවේ මේ වේව අහගෙන ඉන්නකොට ඇයි මට මේවා කරන්න බැරි කියලා ඔබටත් හිතෙයි. එකතු වෙන්න රෝහල් සේවා මණ්ඩලයේ අහිංසක මිනිසුන්ගේ දුක අඩු කරන්න. ලෝකයේ විශේෂයෙන් අම්මා කෙනෙක් තමයි ලෝකෙින් දෙන අමාරුම වේදනාව විඳින්නේ. ඒ වගේ වෙලාවක ඒ වේදනාව තුනී කරන්න ඔබට මෙහි ඉඳලා බොහෝ දේවල් කළ හැකියි. ඒ නිසා ලංකාව පුරාම රෝහලට උදව් කරන්න අපෙත් එක්ක එකතු වෙන්න අපි අරන් යන සියලුම වෛද්‍ය උපකරණ පුටුවක් අරන් ගියත් ඕනම දෙයක් කරන් ගොත් ලංකාව අපත යන්නේ නැහැ. ඒක දුක් කරමු ලංකාවට යවමු. අපිට පුළුවන් තාක් කල් ලංකාව වෙනින් කැපෙමු.
හොඳයි, එහෙමනම් මේ සංවේදී තොරතුරු සමනිත වැකුණු ඔබට බොහෝ උනන්දුවක් ඇති මේ සඳහා සම්බන්ධ වෙන්න. එහෙමනම් කොහොමද සම්බන්ධ වෙන්නේ? එහෙම ප්‍රශ්නකුත් දැන් ඇති හිතේ. අපි එහෙමනම් හාමුදුරනේ ඒකට උත්තරයක් ලබා දෙමු, කොහොමද සම්බන්ධ වෙන ආකාර කියලා.
රෝහල් සේවා මණ්ඩලයේ මම මගේ දුරකථන අංකය කියන්නේ WhatsApp අංක ඕන දෙන ගිහලා කතා කරන්න +94 77 31 3714 9 4 7 1 7 3 14 ඔස්ට්‍රේලියාවේ සිටින ඔබට විස්තර දැනගන්න ඕන නම් නීල් රන්තුංග මහත්මයා ඉන්නවා 0042 56 47 1 02 0425647100 ඔබට ෆේස්බුක් වල ගිහින් බලන්න පුළුවන් හොස්පිටල් සර්විසස් කවුන්සිල් ෆේස්බුක් එක හරහා ඔබට බොහෝ අය අපිට එකතු වෙනවා ඔබටත් එකතු වෙන්න පුළුවන් ඔබ බලන්නේ බල ලයික් එකක් දාන්න ඔබ ලයික් එකක් දාන එක පවා අපිට කරන උදව්වක් සමහරට ඔබේ විතර ඔබේ ඉන්න යාළුවෝ මේක දකිනවා වෛද්‍යරෝ මේක දකිනවා ඒ නිසා හොස්පිටල් සර්විසස් කවුන්සිල් ෆේස්බුක් එකට ගිහිල්ලා ලයික් එකක් දාලා නැත්නම් ෆලෝ කරලා එතනින් හරි පටන් ගන්න පළවෙනි පියවර මම හිතන්නේ උදව් කරන්න පුළුවන් ඒක ලයික් එකක් දාන එක එතකොට ඔබට මම මේ කියන සියල්ලම මේ රෝහලට ගිය හැටි බෙදපු හැටි එතෙන්දි වෛද්‍යරු කියන කතා නර්සස්ල කියන කතා ලෙඩෝ කියන කතා ඔබට අපේ ෆේස්බුක් කරලා බලන්න පුළුවන් අද සෝෂල් මීඩියා වලින් අපිට ගොඩක් වැඩ කරන්න පුළුවන් ඒ නිසා එකතු වෙන්න කියලා මම හැමදෙනාගේම ඉල්ලා සිටිනවා
අපේ අවධානය යොමුනේ මේ වෙනකොට ඔස්ට්‍රේලියාවට වැඩම කරලා සිටින ශ්‍රී ලංකාවේ රජයේ පිළිගත් පුණ්‍ය ආයතනයක් වන රෝහල් සේවා මණ්ඩලය මගින් ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල් වලට සහ රෝගීන් හට සිදුවන සේවයේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඉතින් රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත රජවල්ලී සුභූති ස්වාමින් වහන්සේට අපගේ ගෞරව පූර්වක ස්තුතිය පළ කොට සිටිනවා. මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා තොරතුරු හෙළිදරව් කිරීම පිළිබඳව එවගේ ආදරණීය ඔබට පුළුවන් අපේ මව්බිම ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ බොහෝ අවශ්‍යතා පවතින රෝහල් පද්ධතියට පුරවැසියෙක් විදිහට ලාංකීයෙක් විදිහට උදව් උපකාර කරන්න රෝහල් සේවා මණ්ඩලයත් සමග සම්බන්ධ වන්න අපේ රජවැල්ලේ සුභූති ස්වාමින් වහන්සේ සඳහන් කරපු ආකාර ඔස්සේ. එහෙමනම් ස්වාමින් වහන්ස, අපි ඔබට ගෞරව පූර්වක සමුදෙනවා මේ සාකච්ඡාවෙන්.
හැමදෙනාටම තිරුවන් සරණයි. ආරෝග්‍ය පරමාලාභ, ලෙඩ වෙනවට කවුරුත් බයයි, සන්තුට්ටි පරමන්ධනං, සතුටින් ඉන්න එක තමයි අපිට තියෙන පරමධනය. ඒ සඳහා මේ වගේ පින්කම් වලට එකතු වෙන්න කියලා මේ SBS සිංහල සේවය අහන හැම දිනාටම මා කෘතඥ වෙන ගමන් අපේ දිලෘක්සි මහත්මයට ඔබට බොහොම පිං.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.